ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් අද ආර්ථික විමර්ශන වලින් අපි අවධානයට ලක් කරන්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියානු වාසී ඔබ සියලු දෙනාගේම හිත්වල කැකෑරමින් පවතින ප්‍රශ්න ගණනාවකට යම් කිසි ආකාරයකට පිළිතුරක් එසේත් නොමැතිනම් යම් චිත්‍රණයක් ඇති කළ හැකි ආකාරයේ කතාබහක්. මොකද මේ වෙනකොට අපි දන්නවා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙක් මේ ආර්ථිකයට ඇතුළත තියෙන බලපෑම සහ ආර්ථිකයේ යාන්ත්‍රණය කොයි ආකාරයෙන් ඉදිරියට සිදුවේවිද, මේ වසංගත තත්ත්වයෙන් පස්සේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය කොයි වගේ ආකාරයට පවතීවිද, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න. එනිසා අපි මේ අද දවසේදී හැමෝටම ඇති වෙන පොදු ප්‍රශ්න කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම්. මේ විමර්ශනයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මෙල්බර්න් හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීතිපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන හේවගේ මහතා. චන්දන, අයබෝවන්.
අයබෝවන් දිලුක්ෂි.
අපි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තියෙන වෙරකියා අනුපාතය පිළිබඳව මුලින්ම අවධානයට ලක් කරමු චන්දන. අපි හැමෝම දන්නවනේ දැන් මේ වෙනකොට රැකියා ආයතන ඇතැම් ආයතන වැහිලා ගිහිල්ලා, ඇතැම් ආයතන ක්‍රියාත්මක වන විදිහේ ස්වරූපය වෙනස්, බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙලා, ඇතැම් අය නිවසේ සිට රැකියා කරනවා. මේ වගේ මේ රැකියා සහ රැකියා සිදු කරන පරිසරයේ ලොකු වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා පසුගිය සති කිහිපෙදී රජීත් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා මේ විරකියා අනුපාතයේ ඉහළ යාම සම්බන්ධව. ඒ නිසා චන්දන, අපි මුලින්ම අවධානයට ලක් කරමුද මේ කොරෝනා නිසා ඉහළ ගොස් තියෙන විරකියා අනුපාතය කොයි තරම්ද කියලා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ.
ඔව් දිලුක්ෂි, දැන් මේ විරකියාව සම්බන්ධව තමයි හැමෝගෙම කතාව තියෙන්නේ. මොකද මේ කොරෝනා වසංගතය නිසා එක පාටම අපේ තිබ්බ විරකියාවේ අනුපාතය ඉහළටම නැග දැන් 10%ක් දක්වා ඉහළ නැග්ගා කියලා කියනවා. ඒ කියන්නේ දිරුක්ෂි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ මිලියන 12ක් ඉන්නවා වැඩ කරන ජනතාව. එතකොට මේ මිලියන 12න් 106ක විතර ඍජුවම ජොබ් නැති වුණා. ඊට පස්සේ තව 106ක් විතර රැකියාවේ නියුතු වුණාට ඒ අය අන්ඩෙම්ප්ලොයිඩ්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවර්ස් අඩු වෙලා. එතකොට මේ ඔක්කොම ගත්තාම දිරුක්ෂි 1.4 මිලියන් විතර රැකියා විරහිත ප්‍රමාණයක් ජනතාවක් සමස්තයක් වශයෙන් ඉන්නවා. ඒක ලොකු ප්‍රමාණයක්. එතකොට සාමාන්‍ය මේ ආර්ථික විශේෂඥයෝ සසඳන්නේ මේ 2007 ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් ඊට පස්සේ ග්‍රේට් ඩිප්‍රෙෂන් ඔය මුල් කාලේ ඇති වෙච්ච මහා ආර්ථික අවපාදත් එක්ක සසඳනකොට මේක ගොඩාක් දරුණු තත්ත්වයක් ඉදිරියේ තමයි දිලුක්ෂි මේ රැකියා විරහිත අනුපාතය සලකන්නේ.
ඔව්, දැන් අපි දන්නවා රැකියා විරහිත භාවය ඉහළ යනකොට ආර්ථිකයකට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වගේ 10%ක් වගේ ඉහළ මට්ටමකට විරකියා අනුපාතය ඇවිල්ලා තියෙනවා නම් ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට මේ කොරෝනා වසංගත තත්ත්වයේ හින්දා, දැන් ඔබත් චන්දන කිව්වා මිලියන 1.4කට වගේ පිරිසකට රැකියා අහිමි වෙලා කියලා සමස්තව අපි සලකා බලද්දි, දැන් මේ වගේ දරුණු ඇදවැටීමකට ලක්වීම මේ රටේ ආර්ථික යාන්ත්‍රණයට කොයි විදිහෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්කමක් තියේවිද?
ඔව් දිලුක්ෂි, ගොඩක් අයගේ කතිකාවට අනුව ඉතාම දරුණු බලපෑමක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් රැකියා විරහිත භාවය කියන එක ආර්ථිකයකට බොහොම දරුණු තර්ජනයක් සාමාන්‍ය මේ ධනවාදී ආර්ථික ක්‍රියාත්මක වන ආකාරයට. මොකද ජනතාවට රැකියා අඩු වුණාම ඒ අය ආණ්ඩුවේ දීමනා වලින් යැපෙන්න බලනවා. ඒ වගේම ඒ අය රැකියා විරහිත භාවයෙන් සිටිනකොට ඒ අයගේ ආදායම අඩු වෙනවා. එතකොට ජනතාවගේ ආදායම තමයි ජනතාවගේ පරිභෝජනය තීරණය වෙන්නේ. එතකොට පරිභෝජන වියදම ඉතාම වැදගත්. මේ කන්සියුමර් ස්පෙන්ඩින් කියන එක, කන්සියුමර් ස්පෙන්ඩින් මත තමයි මේ ආර්ථිකයේ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. පාරිභෝගිකය වැඩියෙන් වියදම් කරනකොට වැඩි මුදලක් නිෂ්පාදකයාගේ අතට එනවා. එතකොට ඒ අයගේ ලාභ වැඩි වෙනවා. ඒ අය ඊට පස්සේ ආයෝජනය කරනවා. ඒකොට තව රැකියා ජනිත වෙනවා. ඉතින් ওই විදිහට තමයි ආර්ථික රෝදෙ කැරකෙන්නේ. ඒ කැරකෙන යන්ත්‍රයට ලොකු මුක්කුවක් වැඩිලා ඒක හිර වෙනවා වගේ වැඩක් තමයි මේ රැකියා විරහිත භාවය. මේ රැකියා විරහිත භාවය ඇති උනේ සමාජ සංසිද්ධියක් නිසා. අපි දන්නවා කොරෝනා වෛරස් එක නිසා විශේෂයෙන් සමහර ඉන්ඩස්ට්‍රීස් සමස්තයක් වශයෙන් වහන් වුණා. දැන් කැෆේස්, එහෙම ටුවරිසම්, එතකොට ට්‍රැවල් අපිට අහන්න හම්බුණා මේ මෑතදී එයාලයින්ස් වහනවා. එතකොට අනිත් රටවල් වලත් මේ ප්‍රශ්නේ විදිහටම තියෙනවා. එතකොට මේක දැවැන්ත ප්‍රශ්නයක් විදිහට සමහර ඉන්ඩස්ට්‍රීස් වලට වැඩියම බලපාලා තියෙනවා රැකියා විරහිත භාවය. එතකොට ඒ ඉන්ඩස්ට්‍රීස් වලින් රටේ ආර්ථිකයට කරන දායකත්වය සම්පූර්ණ නැති වෙලා යනවා. ඒකට ජාතික ආදායම අඩු වෙලා තියෙනවා. ජාතික ආදායම අඩු වෙනකොට රජයේ ආදායම අඩු වෙලා රජයේ ආදායම එන්නේ ටැක්ස් වලින් ඒ වගේම විවිධාකාර බාධු වලින් ඒකකොට රජයේ ආදායම අඩු වෙලා තියෙනවා එතකොට මේක සමස්තයක් වශයෙන් මේ රැකියාව විහිිත භාවය සමස්තයක් වශයෙන් මේ ආර්ථිකයේ යන්ත්‍රණයට බලපාලා තියෙනවා ඒ වගේම තව මේකේ අනිත් පැත්තක් තියෙනවා දිරුක්ෂි රැකියාව විරහිත භාවයෙන් පෙළෙන කෙනෙක්ගේ මානසික තත්ත්වය දුර්වල වෙනවා. එතකොට සමස්තයක් වශයෙන්ම රටේ මානක ජනතාවගේ මානසික තත්ත්වය, එයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ඒ තත්ත්ව කොහොම අගතිදායක තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේක සමස්ත සමාජීය ආර්ථික වශයෙන් මහා ධර්ම දෙයක් විදිහට තමයි ගොක් අය මේක දකින්නේ මේ රැකියාව විරහිත භාවය ඇතිවීම දිරුක්ෂි.
ඔව් අපි දන්නවා මේ චන්දන ඔබත් සඳහන් කරපු ආකාරයට අර ජනතාවගේ මානසික තත්ත්වය පිළිබඳව සලකා බලමින් ඒ වගේම රටේත් ආර්ථික ක්‍රියාත්මක වීම ආර්ථිකයේ පැවැත්ම උදෙසාත් රජය මේ වෙනකොට කොරෝනා වසංගත තත්ත්වය වෙනුවෙන් පනවල තිබුණු නීති යම් ආකාරයකට ලිහිල් කිරීමක් දක්වා ගිහිල්ලා තියෙනවා. ජුනි මාසේ පළවෙනිදා මේ ගෙවිලගේ පළවෙනිදා විශේෂිත දවසක් කියනවා බලනකොට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි බොහොමයක මේ වෙනකොට මේ කොරෝනා නිසා පනවල තිබුණු නීති සීමා ලිහිල් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරතුරේදී චන්දන අපි දැක්ක පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත තත්ත්වය උච්චතම අවස්ථාවකට පැමිණි අවස්ථාවවලදී මේ ඔස්ට්‍රේලියානු රජය වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් විශේෂයෙන්ම තීන්දුව කිහිපයක් අරගනු ලැබුවා මෙරට ආර්ථිකය සංසරණය වෙමින් ක්‍රියාත්මක වෙන්න මේ එකතන නවතින හෝ කඩාවැටෙන ආර්ථිකයක් බවට පත් නොකර ගැනීම දිසා යම් තීන්දුව තීරණ කිහිපයක් අරගෙන ආවා. එයටතේ ජොබ් සීක ජොබ් කීප අවසාන වශයෙන් අගමැති ස්කොට් මොරිසන් නම් කළා ජොබ් මේක කියන ක්‍රමෝපාය මේ විවිධාකාර ක්‍රියාදාම හරහා මුදල් සංසරණය වීමේ ක්‍රියාවලියක් කරා රජය ගියා. දැන් මේ වගේ වැඩපිළිවෙල කොයිතරම් මේ ආර්ථිකයක් නැගී සිටීමට ඉවහල් වෙනවද මේ රටේ ආර්ථිකය නැගී සිටීමට මේ රජයේ මේ ක්‍රියාමාර්ග කොයිතරම් දුරට ඉවහල් වෙනවද චන්දන?
ඇත්තරම දිරුක්ෂි රටක මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් කියන්නේ අවුරුදු 100කට සැරයක් ඇති වෙන මහා ව්‍යසනයක් කියලානේ කියන්නේ මේ වගේ තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වවලට රජය මැදිහත් වෙන්න ඕන. එතකොට රජයේ නියමාකාරයේ මැදිහත් වෙලා අපි දන්නවා ජොබ් කීපර් පැකේජ් එක, එතකොට ජොබ් සීකර් පැකේජ් එක කියලා ඩොලර් බිලියන 130ක් වගේ ලොකු මුදලක් වියදම් කරා. අංක එක තමයි ආර්ථිකය සහ සමාජීය තත්ත්වය පහළම අඩියට වැටෙන්නේ නැතිව යම් කිසි ප්‍රමාණයක රඳව ගන්න අර සර්වයිවල් කියන නොමෙරි පවතිනට වගේ කියන සර්වයිවල් ස්ට්‍රැටජි එකට ඒ ජොබ් කීපර් ජොබ් සීකර් පැකේජස් දුන්නා. කියන්නේ ව්‍යාපාරයක් කට තමන්ගේ සේවකයන් යම් තාක් ප්‍රමාණයකින් රඳව ගන්න ඒ සේවකයන්ට යම් ආදායමක් ලැබිලා ඒ අයට මේ ව්‍යසනකාරී තත්ත්වය තුළදී යම් කිසි ජීවන මට්ටමක් ලබා ගන්නට අවශ්‍ය කරන ඒ පැකේජ් එක ලැබලා දුන්නා. ඒකෙන් ආර්ථිකය අර අගාධම තත්ත්වයට වැටෙන්නේ නැතුව යම් කිසි විදිහට, ඒ කියන්නේ දැන් මේ වසංගතය ඉවරුනහම ආයේ පණ ගහලා යන්න පුළුවන් ව්‍යාපාර තියෙන්න ඕන. ව්‍යාපාරයක් සුන්නද්දූලි වෙලා සමස්තයක් වශයෙන්ම මැරිලා ගියාට පස්සේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න ඕන. ඊට වඩා පහසුයි ආර්ථිකයට ව්‍යාපාරයක් පවතිනවා නම් අමාරුවෙන් හරි. ඉතින් ඒක පවත්ව ගන්න ආණ්ඩුව ඉතා හොඳ ක්‍රියාමාර්ගයකට ආවා. එතකොට ඒකෙන් පස්සේ දැන් මේ අපිට අහන්න ලැබෙනවා මේ ජොබ් මේක පැකේජ් එක. එතකොට දැන් ජොබ් මේක කියන එකට ඇවිල්ලා තියෙන දේ ලොකු ඔය වෙබ් සෙක්ටර් එකට, වොකේෂනල් එඩියුකේෂන් සෙක්ටර් එකට, ප්‍රයිවට් සෙක්ටර් එකට අලුතින් හැකියාවන් උගන්නලා දියුණු කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන තමයි ඒකේ වැඩිපුරම සපයලා තියෙන්නේ. එතකොට දැන් මේ මේ රජය සහ සමාජ විද්‍යාඥයෝ සහ ආර්ථික විද්‍යාඥයෝ මේ දවස්වල කියන්නේ දිරුක්ෂි මේ නිව් නෝමල් එක. නිව් නෝමල් එක කියන්නේ අලුතෙන් ඇතිවන සාමාන්‍ය තත්ත්වය පරණ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඒ කියන්නේ අපි කොරෝනා වලින් කලින් හිටපු සාමාන්‍ය තත්ත්වය නෙමෙයි දැන් ආයේ සාමාන්‍ය තත්ත්වය වෙන්නේ. එතකොට මිනිස්සු හිතනවා නම් අපි දැන් පරණ විදියටම එයිද කියලා. ඒක නෙමෙයි, ඒකට කියන්නේ නිව් නෝමල් එක. මේ නිව් නෝමල් එක නිව්. එතකොට අලුතෙන් එන සාමාන්‍ය ජනදී ජීවිතයේ දිරුක්ෂ පරණ ජන ජීවිතේ වෙන්න බෑ. ඒක තමයි මේගොල්ලෝ ගොඩාක් වෙලාවට හිතන්නේ. මොකද ගොඩාක් සමහර ව්‍යාපාර නැත්තටම නැති වෙලා වැහිලා යනවා. කොච්චර මේ පැකේජස් දුන්නත් ව්‍යාපාර ගොඩක් ඒවා වැහිලා යනවා. එතකොට අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න වෙනවා. එතකොට වැහිච්ච ව්‍යාපාර වලින් එළියට යන සේවකයෝ ඒගොල්ලන්ට ජොබ් නැති වෙලා තියෙනවා. ඒ ජොබ් නැති වෙච්ච අයට ආයෙම ඒ ජොබ් එකම හොයාගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ දැන් ඊළඟට තියෙනවා. ඒ නිසා තමයි මේ ජොබ් මේක පැකේජ් එකෙන් හුවක් වෙලාවට මේ ඒ අයව නව කුසලතාවයන් වල යොමු කරන අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි දිරුක්ෂි ඒක ඇති කළ තියෙන්නේ. දැන් ජොබ් සීකර්, ජොබ් කීපර් ඒ අදියර පහු කරලා ජොබ් මේකේ කොට එනකොට නව ආර්ථික පණගැහීම මේ කොරෝනා වලින් පස්සේ වෙන නව ආර්ථික පණගැහීමට අවශ්‍ය කරන අලුත් රැකියාව වලට සෙනඟ පුරුදු කරන්නට තමයි මේ ජොබ් මේකර් පැකේජ් එක විශේෂ අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ ඔය වොකේෂනල් එඩියුකේෂන් සෙක්ටර් එකේ අලුතෙන් පුහුණු කිරීම වලට අලුත් රැකියාව වලට මිනිස්සු අලුත් පුරුදු කරන්නට තමයි මේ වැඩිපුර අවධානය යොමු කරන්නේ. මොකද ඊළඟට ඇතිවන ආර්ථික පණගැහීමේදී අත්‍යවශ්‍ය දෙයක් තමයි මිනිස්සුන්ගේ රැකියා හැකියාවන් වෙනස් ආකාරයකට දියුණු කිරීම. ඒකට තමයි මේ ජොබ් මේකර් පැකේජ් එක දැන් අඳුල්ලා දීලා තියෙන්නේ දිලෝක්ෂී.
ඔව්, දැන් අපි ඔය කියනවානේ නිව් නෝමල් කියලා. දැන් මේ කොරෝනා වසංගත තත්වයෙන් පසුව ලෝකේ විවිධ රටවල් වල ආර්ථික මොන වගේ වේවිද? ලෝකේ බලවත් රටවල, එතකොට සංවර්ධනය වෙමින් පවතින රටවල, දිලිඳු ආර්ථිකයක් පවතින රටවල, මේ වගේ නොයෙකුත් උපකල්පන මේ දවස්වල අපිට ඇහෙනවා විවිධ මේ ආර්ථික විමර්ශන හරහා. ඉතින් අපිටත් හිතෙනවා දැන් අපි මේ ජීවත් වෙන ඕස්ට්‍රේලියාව මේ රටේ ආර්ථිකය කොයි වගේ වේවිද මේ කොරෝනා වසංගත තත්වයෙන් පස්සේ. එහෙම බැලුවොතින් එහෙම චන්දන කොරෝනා වසනයෙන් පස්සේ නැවත නැගී සිටින මේ රටේ ආර්ථිකය මොන වගේ වේවිද, මොන වගේ ලක්ෂණ වලින් යුක්ත වේවිද කියලාද අපිට උපකල්පනයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
ඔව් දිරුක්ෂි, දැන් මේ වසනයෙන් ඉගෙනගත්ත පාඩම්, ඒ කියන්නේ ගොඩක් ওই විද්වතුන් මේ දවස්වල මේකෙන් අපි ඉගෙනගත්ත පාඩම් මොනවාද කියන එක තමයි ගොඩාක් අතිකාවට ලක් වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථිකයක් වශයෙන්, සමාජයේ වශයෙන් යම් යම් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ සප්ලයි චේන් එක, මේ සැපියුම් මාර්ග පද්ධතිය, එතකොට ඒකේ තියෙන රිස්ක් එක, දැන් මේ වගේ වසනයක් අවස්ථාවේදී බඩු භාණ්ඩ නැතිවීම, එතකොට රටේ ආරක්ෂාව සුරක්ෂිතභාවය, ජන ජීවිතයේ සුරක්ෂිතභාවයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල සැපියුම් මාර්ග රට තුළම පවතින්න ඕන. එතකොට ඉස්සර තිබ්බේ අවුට්සෝසින් ඉකනොමික හැමදේම පිට යවල් හදාගෙන තමයි ගෙන ගත්තේ. දැන් අලුත් කතිකාවන් ඇදිලා තියෙනවා, අපි මේ රට තුළම යම් යම් දේවල් අපිම නිෂ්පාදනය කරලා අපේ සැපියුම් මාර්ග ස්ථාවර කර ගන්න ඕනේ කියලා. එතකොට අපේ රට තුළම යම් කර්මාන්ත මැනුෆැක්චරිං සර්විසස් ඒවා ඇති කරන්න ඕනේ කියලා. ඉස්සර මේ මැනුෆැක්චරිං වහලා දැම්මා, ඒවා චීනයට යවල බඩු ගෙන ගත්තා, ඒ වගේ ඒවා දැන් ටික ටික වෙනස් වෙලා දැන් නිව් නෝමල් එකේදී දිලෘක්ෂ අලුත් ආයෝජන ඇති වෙන්න පුළුවන් මේ කර්මාන්ත වලට. ඒ කියන්නේ රටේ ආරක්ෂාව සුරක්ෂිත වෙන බඩු භාණ්ඩ නිපදවීම සම්බන්ධව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ආර්ථිකය පණ ගන්නකොට ඊළඟට ආයෝජන එන්න ඕනේ. ඉතින් ඒ ආයෝජන පෞද්ගලිකාංශය විසින් කරේ නැත්නම් රජයෙන් කරන්ට වෙනවා. රජය ප්‍රමුඛ වෙලා ආයෝජනය දිරිමත් කරන්ට පෞද්ගලිකාංශයට විශේෂ සහන ලැබෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට රජය වුණත් වීදම් කරන්න උත්සුක වෙයි ගොඩක් ආයෝජන වලට. ඒ වගේම ආර්ථිකය පණ ගහනවා නම් මේ වසරෙන් පස්සේ ඊළඟට එන්න ඕන ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක. එතකොට මේ ආයෝජකයන්ගේ විශ්වාසනීයත්වය වැඩි වෙන්න ඕන. ඒ ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් ඇති වෙන රජය හොඳ ප්‍රතිපත්ති රාමුවක් ගේන්න ඕන. එතකොට මේ දවස්වල මේ ජොබ් මේකර් පැකේජ් එක අපි කලින් කතා වුණානේ, ඒකෙදි එක තව කෑල්ලක් තමයි මේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. සේවකයා හා සේවයා අතර දැන් තියෙන මේ නිකන් මේ ඉදිරිවාදී තත්ත්වය ගොඩාක් දුරට අඩු කරලා දෙගොල්ලෝ එකට සහයෝගයෙන් වැඩ කරන නව ඉන්ඩස්ට්‍රියල් ප්‍රතිපත්ති හදන්න දැන් කතා වෙනවා. එතකොට නිව් නෝමල් එකේදී ඒ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වයක් ඇති වෙන්නත් අවශ්‍ය ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක ඇති වෙන්නේ. ඊළඟට තමයි කන්සියුමර් කොන්ෆිඩන්ස් එක. මේ පාරිභෝගිකයාගේ විශ්වාසනීයත්වය, ඒ කියන්නේ එයා එළියට බැහැලා තමන්ගේ අතේ තියෙන සල්ලි වීදම් කරන තත්ත්වයේ විශ්වාසයක් එන්න ඕන දිනුක්ෂේ. අනාගතයේ බියකරුණන් අපි කරන්නේ මොකද? අපි වීදම් නොකර අනාගතය සඳහා ඉතුරු කරනවා. එතකොට දැන් අනාගතය සඳහා ඔක්කොම ආදායම තියාගත්තොත් එහෙම වීදම අඩු වෙනවා. වීදම අඩු වුණාම ඒ පාරිභෝගිකයන්ගේ වීදම කියන්නේ නිෂ්පාදකයන්ගේ ආදායම. මොකද ඒගොල්ලෝ බඩු ගන්න මිලදී ගත්තේ නැත්නම් ආර්ථිකය දුවන්නේ. එතකොට කන්සියුමර් කොන්ෆිඩන්ස් එක එන්න ඕන. එන්නේ ඒව ඇති කරන්න රජය ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක මත තමයි දිරුක්ෂි ඊළඟ මේ පෝස්ට් කොරෝනා, කොරෝනා වලින් පසු පශ්චාත් කොරෝනා අවදී ආර්ථික වර්ධනය අපිට දැන ගන්නට සැලසෙන්නේ දිරුක්ෂි.
ඉතින් එහෙමනම් අපි විශ්වාස කරනවා අද මේ අපි සිදු කරපු කෙටි සාකච්ඡාව හරහා මේ වෙනකොට මේ කොරෝනා වසංගත තත්ත්වයේ යටතේ රටේ ආර්ථිකයේ නංවාලී මුදිසා රජයේ විසින් ගෙන යන ලබන ක්‍රියාමාර්ග, හඳුන්වා දෙන අලුත් පැකේජ්, මේ හරහා මේ රටේ ආර්ථික යාන්ත්‍රණය කොයි ආකාරයෙන් සිද්ධ වේවිද, කොරෝනා වසංගත තත්ත්වයෙන් පස්සේ අපිට නිව් නෝමල් මේ නව සාමාන්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද, එතනදී පොදු මහජනතා විදිහට කොයි වගේ ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන්නට අපිට සිදු වේවිද, ඒ ආර්ථිකයේ අපි කොයි වගේ කොටස්කරුවන් බවට පත්වේවිද? විශේෂයෙන් මේ වීරකී අනුපාතය පිළිබඳව විශාල කතාබහක් තියෙන කලවකවනුත්. ඉතින් මේ සම්බන්ධව දළ චිත්‍රණයක් අපිට ලබා දීමට අපිත් එක්ක සම්බන්ධ වුණු මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති පීඨයේ කථිකාචාර්ය ආර්ථික විශ්ලේෂක චන්දන හේවගේ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. චන්දන, එහෙමනම් අපි නැවතත් දවසක මෙවැනි වූ සාකච්ඡාවකින් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.